තා ප්‍රඥා මේ කර්ම විපාක දීම පිළිබඳව විස්තරයක් කරන්න කියලා මේ එල්ලීමක් කරනවා. හොඳ වැඩක් කිරීමෙන් කර්ම විපාක වලින් මිදිය හැකිද කියලා මේමත් අහනවා. යාපි මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතලා බලන්න මේ අපිට මේ එදිනෙදා අපේ ජීවිතේ දැනගන්න තියෙන කරුණු. දැන් යම්කිසි මිනිස්සෙක්ගේ හිත දිනාගෙන විශ්වාසයක් ඇති කරගෙන ඉන්න. අපි කොච්චර මහන්සි වෙන්න ඕනද? කෙනෙක් කිරිබඳ විශ්වාසයක් ඇති කරගන්න මොහුනම් හොඳ කෙනෙක්. මොහු වංචාවක් නැති කෙනෙක්. මොහුට ලක්ෂ ගණනක් දුන්නා හරි මට විශ්වාසයක් තියෙනවා මේක තියා තියන්න පුළුවන් මොහුලා. මට වංචා කරන්නේ නැහැ. මොහු එහෙම කෙනෙක් නෙමෙයි. මේ ආදී වශයෙන් කෙනෙක්ගේ වචනයක් අහලා විශ්වාසයක් ඇතිකරන්න කෙනෙක් දැහැමින් කොච්චර කාලයක් ඇතුළු කරන්න ඕනේ? ඔය විශ්වාසය ඇති වෙන්නේ. නම මේක ජඩේ, මේක නීචේ, මේක පැත්තට ගෙන්නන්න හොඳ නැති එකේ කියලා අහගන්න අපිට තිතර මහන්සි වෙනවා. එක දවසක එක පොඩි මොහොතක් ඇති නේද? නීච වැඩක් වැරදි වැඩක් සිද්ධ කරා නම් විද්‍යාමාන වෙන්න ඒ මුළු විශ්වාසයම ඒ මොහොතේ කලවුණා. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මේක හොඳ සිද්ධාන්තයක්, යහපත් ගුණ ධර්ම ඇති ශිෂ්ට පුද්ගලයෙක් කියලා. මූ වාගේ නීචේ මම දන්නා මිත්‍ර කම මම දන්නේ නැහැ නේ. එක දවසක විනාඩි ගණනක් තුලදී වදනයකින් ක්‍රියාවකින් පුද්ගලයාගේ නරක පැත මතු වෙලා එනවා. නහ හොඳ පැත්තක් මතු කරගන්න ඊට පස්සේ කොච්චර අමාරුද? මුලින් විශ්වාසයක් ඇති කරගත්තේ බොහොම අමාරුයි. හැබැයි මේ නරක එකක් දැක්කට පස්සේ නැවතත් නෑ නෑ මං ආයතන සංවේදී බිහිලා ඉන්නේ කියලා එහෙම කියලා බේරෙන්න. මුගේ තරම මම දන්නවනේ. ආයතනයක විශ්වාසය මුළු ජීවිතේ හදාගන්න අමාරුයි නේද? කොච්චර අමාරුද යත්? මෙන්න මේ වගේ ලෝකයා මෙච්චර කල් අපි කරලා තියෙන හැම දෙනකදී ඒක අනික් කට විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය වශයෙන් බොහෝම සුළුතේට පවා අනික් කටියට කිවිලා තමන් උසස් කරලා අනිකා පහත් කරලා මේ වගේ ගති ලක්ෂණයකින් අපි ගිහින් තියෙන්නේ හදාගෙන ඉන්නේ සසර ගමනේ හැටි කොහොමද? ඒ වගේම අපි වැඩි හරියක් කරලා තියෙන හිතතරමකින් 90% හිතලා තියෙන මොනවා හරි ලෝභ ද්වේෂ මොහ සහගත දේවල් කියපු වචන තියනවා නම් ලෝභයේ ද්වේෂයේ මොහයේ වැටෙන දේවල් වැඩි හරියක් කරපු වැඩ තියනවා නම් ලෝභයේ ද්වේෂයේ මොහයේ වැටෙන වැඩ පිළක් කරලා තියෙනවා. ඔය අතර අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කරපු කියපු හිතපු ඒවා බැලුවොත් එහෙම ඉතාම අල්පයි. මෙච්චර දැනුවත් මට්ටමේ අය අතරත් ඔක වෙනස බලාගත්තාම පේනවා. ධර්මය ගැන එක්තරා මට්ටමක දැනුවත් අයත් මේකෙන් කොයිතරම් දුරටද දියුණු වෙලා තියෙන්නේ. දවසේ හිතවිලි ක්‍රියාවදන් වලින් අලෝභ ආදී සමෝහ හිතවිලි ක්‍රියාවදන් 30%යි. ලෝභ දේ සමෝහ ක්‍රියාවදන් 50%යි මගෙන් අද දවසේ සිද්ධ වුණේ කියලා කියන මානසිකත්වයක් තියෙනවාද කියලා හිතලා බැලුවොත් 30%ක් තියෙනවා නම් ඒකත් ලොකු දෙයක්. අන්න අපි හිතලා බලන්න ඕන ක්‍රමයක්. ඉතින් අපි මේ අනන්ත සංසාරයේ මේ ධර්මය අහගත්ත කාලේදී මෙහෙමවත් අඩු කරගෙන මට්ටමට මේ ධර්මයක් අන්සු මාත්‍යයක් අහන්නේ නැතුව ලැබිච්ච හැටියට ජීවත් වෙන අර ආස්වාදයන් පස්සේ නිදැල්ලේ ගත කරන ජීවත් වෙන කිසිම ආවාදයක් අනුශාසනාවක් දෙන්න බැරි කෙනෙක් නොහිටපු එහෙම සංසාර ගමනේදී අපි ඉතින් කරගත පාප කර්ම තව ගෙවන්න කොච්චර තියෙනවද? 90 කල්පයක පාප කර්ම තියෙනවා ගෙවන්න ඉතුරු වෙච්ච. එහෙනම් ওই කාලේ 90 කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ඔය කාලේ කොච්චර මිනිස්සුත් බැවුල සත්වත් බැවුල අපි එක එකක් බැවුල ඉපදිලා ඉඳින් ඇද්ද? ඔය ඔහම එන කාල සීමාවෙදී අපි හිතවිලි හිතපු කියපු කරපු දේවල් වෙන් කෙරුවොත් එහෙම ලෝභයෙන් දේසයෙන් මොහෙන් හිතපුවා කියපුවා කරපුවා මෙන්න එක ගොඩ. අලෝභයෙන් අදේසයෙන් අමෝහෙන් හිතපුවා කියපුවා කරපුවා මෙන්න මේ අනික් ගොඩේ. ඔය ගොඩවල් දෙක බැලුවොත් එහෙම එකක් මහමීර තරම් ඇති. අනික ඒ ළඟ තියෙන පුංචි ගල් කැටියක් තරම් ඇති. ඉතින් ඔහොම හදාගත්ත කර්ම විපාකයකට ප්‍රතිඵල භුක්තිය තමයි දැන් මේ කර්ම විපාක භුක්තියට එන්නේ ඇදී ඉන්නේ. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ලෝකේ මේ පුංචි කාලේ සුළු වැඩක් කරලා ඉතින් අරකෙ මිදෙන්නේ. පාප කර්මයේ සකස් වෙලා තියෙන්නේ පොඩි ප්‍රපෝටි ගන්න කැලිය එකතු වෙලා. උපනිශ්‍රේ වෙලා. ඒ ඔකගේ පොදිය තමයි දුක් කරදර වශයෙන් අද ඉන්නේ. අපි දන්නේ නැහැ මේන් එහා බුද්ධ ශාසනයක හිටියද නැද්ද කියලා. වැඩි හරියක් ඉඳලා ඉඳලා තියෙන බුද්ධ ශාසනය නෙමෙයි බාහිර තැන. ඒවෙන් කරගත්තේ ඒවෑ තියෙන පොදිය තමයි අද මේ ගෙවන්නේ. පොදිය තියෙනවා තියෙන හැටියට එන්නේ. ඉතින් කොච්චර අමාරුවක්ද මේ කාලේ මේ පුංචි වැඩක් කළා අපලයක් ආවා දුකක් කරදරයක් ආවා හෙනහුරු අපලයක් ආවා බෝධි පූජා තියහම හත් දවසක් වැඩේ ඉවරයි. 70 කෝඩියක් අවුරුදුල කරපු අපරාධේ හත් දවසින් ඉවර කරන්න හදන බෝධි පූජාය. දැන් ඔය කරන්න පුළුවන්ද වෙන්නේ? ඒකත් මොකටද කරන්නේ? නියම බෝධි පූජාවක් ඉනේ දරේන කරලා නම් ප්‍රතිපත්තිමේ වශයෙන් හත් දවසක් ඕනේ එක දවසින් උත්තර අර ගෙවා ගන්න. ඒ තරම් අප්‍රමාණ පිනක් ඒකේ තියෙනවා. නමුත් අර කරන්න ආව ඒකත් එක්තරා විදිහ තමාගේ වාසියට කරන කවනිකම කරෙන්නද බෝධි පූජාවට යන. ඔය අපලේ තිබුණ නැත්නම් එහෙම යයි. අපලයක් තිබුණා මේකේ මෙහිම කරදරයක් එන්න තියෙනවා මාර්ගයක් එන්න තියෙනවා ඵලයන් ඉක්මන් කරලා බෝධි පූජාවට ගියෝ මාර්ගයෙන් බේරෙන්න බෝධි පූජාවට ගියා මිසක් වෙන එකකට ගියා නෙමෙයි. බෝධිය ගැනවත් බුදුන් ගැනවත් දැකලා ගෞරවයක් තියන්නේ ගෞරව උපහාර පූජාවක් මෙබඳු උත්තමයන්ගේ උතුම් ගුණයට කරන්න ආව මගේ ප්‍රතිඋපකාර වශයෙන් කරන පූජාවක් කියන හැඟීමකින් නෙමෙයි දැන් මේ යන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම. උඹත් ඒ බෝධි පූජා යනවද? ඔය අපලි තිබිච්ච එකේ කොයි විදිහටම තිබිච්ච එකේ බෝධි පූජා 21ක් කළා. ඔය 21 වෙනිදා යන්න ගියා නම් උට මම ඇක්සිඩන්ට් එකේ ඒකයි අතත් කැල්ල කකුලක් කැල්ල. ඔතන නෙමෙයි බං. අපි වල්ලි බලහන්. පව් බාර දුන්නා ඔබ ගුණ නැහැ ඔහොම කියා තිබුණා. උට සොයිපයක් ඇත. කිව්වොත් මොකක් කියයි? අපි බාර ගන්නද වල්ලි? ඔව් ඕනගේනේ බාර ගන්න. පඩ පිට වල ඔක්කොටම හොරෙන් හරි කවන්නේ නැහැ පිටිබන්දමක් කරගෙන හරි ඉංගලා වාරේ එනවා. ඒ මේ එක මිනිහා අපි මේ දැනගන්න මේ මෙයාගේ ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමෙ මේ ලෝභ සත්‍යයක් ගුණ දැකලා පැහැදීමක්වත් ගුණ දැකලා කරන වන්දනාවාන පූජාවක් කරන්නේ බොහෝ කර කරන්නේ. ඔන්න ඔයගේ තමන්ගේ පුද්ගලික ලාභය බලාපොරොත්තුෙන් කවුරු කරනවා කියන ඒවා ditta sutamata විඤ්ඤාත කියන ওই ටිකේ තමයි ගන්න. අහපුවා දැනගත්ත ඒවා දැකපුවා අහපුවා දැනගත්ත ඒවා මුල් කරගෙන ඕවා බෑහත නිගමන වලට බෑලා. ඉතින් ඔය තුنين යනවා මිස ප්‍රඥාව මුල් කරගත්ත නිගමනයකින් හොඳ නරක තේරුම් අරන් නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ මේ අපරුපද්‍රාදී මිදීමට සාසන ප්‍රතිඵලයේ උපරිමේ ලබන්න. අපිට අර කියවද කියපු දේට අනුකූලව බහැපු නිගමන විශ්වාසයක් නම් තියෙන්නේ. මම ඒකයි කිව්වේ ඒ විශ්වාසයේ අර අමෝලිකා ශ්‍රද්ධා කියන මුල් බහැගත්තේ නැති එක. මඩේ හිටවපු ඉන්නවායි කියන මුල අල්ලන්නේ තද වෙලා නැහැ. එයාට නෝ දෙහාට විසිනවා අනිත් පැතලොත් ඒ පැතලේ විසිනවා මඩේ හිටවපු ඉන්නේ හැටි එහෙම. සතෙක් වැහුවත් ඒක ඇදිලා යනවා අනිත් පැතල. මඩේ හිටවපු ඉන්නේ ස්වභාවය ඒකයි. ඒකට නේ හයි වෙලා හිර වෙලා නැහැ. අන්නේ අමෝලික ශ්‍රද්ධා කියන කේ ස්වභාවයක් තියෙනවා. ඒ තම තමන්ගේ ආගම પરම්පරාවෙන් ගිනපු ආගම මේ ආදි වශයෙන් හේතු අරගෙන ඒ නිසා අපි අදහනවා. ඉතින් ඔහොම අදහස් තියෙනවා. ඉතින් ඒවැයි යම් යම් උපක්‍රම කියනවා. ඉතින් කවුරු හරි කියන බෝධි පූජා හතක් තියන්න බෝධි පූජා 21ක් තියන්න මෙන්න නැවි හිඟන්නට දානයක් දෙන්න සතෙක් නිදහස් කරන්න. ඔහොම කිව්වට පස්සේ ඉතින් බොහෝම අනුකම්පාවෙන් දයාවෙන් වාගේ ඒ වැඩේට වහිනවා. වහිනේ මොකද? අර කිව්වට මාරාන්තික නැහැ මාර්ගයේ තියෙන බයට. වැලිලා හරි ඕක වුණොත් ඊට පස්සේ මැදකින් විතරක් රුපියල් 10,000ක් වියදම් කරන හරක බේරලා දාන්න. ඌ ඌත් එකයි ඌ කිව්වේවත් එකයි මගේ සල්ලි ටික විදඟු නැතුව වෙන ඇති වැඩක් වුනේ. ඔන්න මට මේ අයිලි දෙය හැදුන. ඌ මරු උබරු කාර්ය මගේ මෙච්චර ගාණක් හදාගත්ත පූජාවක් තියන්න කියලා. හරකේ නිදහස් කරන ගා 10,000ක් ගත්තා. ඒක හරක නිදහස් කරේවා මල්ලව. අපරාධ එකක් වගේ වැඩක් නෑ. දැන් අපි ඔතනින් හරි ඉතෝගේ ඊට හරි කියනවා. කතා හරි වෙනවා. නැමෙ එකකවස් කරපු එකක් අපි හොඳයි නිසා කරලා. නැත්නම් අපේ තිබිච්ච ප්‍රඥයට පිළිතුරක් වශයෙන් මොනවා හරි කිව්ව එකක් කරලා විශ්වාසයක් තියෙනවා. අන්න එහෙම දේවල් තියෙනවා. ඉතින් ඕවාගේ දේවල් කරලා අපිට පුළුවන් කමන්නේ මේ කර්ම විපාක වලින් මිදෙන්න. අවංක හිතකින් අවංකත්වයේ යථාර්ථය දැනගෙනු. මට හෙන ගහලා ගියා කමන්නේ යථාර්ථය වෙනස් වෙන්නේ. ඒක මට මින් එහා ගන්න තීරණයක් නැහැ. මෙන්න මේක මේ හේතුඵල ඇතුව තියෙන හේතු ක්‍රමයි. මම මැරෙන්න නැහැ මැරිච්චා. ওই වැඩේ කරන හිඳව මැරෙනවා කිව්වත් මට ඒක කමක් නැහැ. වෙන කවට කරන්න එකක් නැහැ යථාර්ථය මේකයි. යථාර්ථයෙන් පිටපන් කොහොම වයින්ද? අන්න හේතු දැනගිනි වෙලා එහෙම වැස්සොත් යහවගකට එතන හරියට තේරුම් අරගෙන ඒ වැඩේ කෙරෙච්ච කෙනෙක් වෙනවා. ඔවිලි කරන්නා කියන්නා හිතන්නා යහපත් දෙයක් ඇත්නම් අවංකවම යහපත් හිතිවිල්ලක් ක්‍රියාවක් කතාවක් වෙනවා. ඒක කුසල් පැත්තේ නඟලේ ඒක කුදලිය මහා බලවත් බවට පත් වෙනවා. පුණ්‍ය ගංගා කුසල ගංගා නැගිනවා කියනවා ඒතොත් අන්න ඒක තමයි පෙන්නන්නේ පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙනකොට ඒක විශාල ආශිර්වාදයක් වෙනවා. ඒ ශක්තිය තුලින් විශාල රැකවරණයකුත් එනවා. මේ රැකවරණ බලාගෙන ඉන්නේ හැවදෙන්න කියාරවත්. පුණ්‍ය ගංගා කුසල ගංගා මගට නැගෙන්නේ සත්‍ය ඥාන දර්ශනේ පහළ වුණාට පස්සේ. ඥාන දර්ශනේ හේවත් දහමස පහළ වුණාට පස්සේ එයාට වෙන ගන්න තීරණයක් නැහැ. එයා හේතු ඇතුවම හේතුඵල දැකලා තියෙනවා. මේ දෙයට මෙවන්දා කළ යුතු වෙන කළ යුතු දෙයක් නැහැ. ඒක දකින්න ඉන්නේ කාටවත් කියලා වෙනස් කරන්න බෑ. ඔක ඔක්කල හරියන්නේ නැහැ. අහවල් දෙන කිලනා හින්දු කෝවිලට ඵලයන් ගිහිල්ලා මෙහෙ බාරියා කියන් අපි එකක් බීරගත්ත එහෙමයි කවල. ඒ උඹලගේ අදහසක් වෙනවා ඉතින් ඔගේ යථාර්ථය මෙච්චරයි මම දැකලා ඉවරයි. මින් එහා කරන්න දෙයක් නැහැ කියලා මම තන මට නම් කරන්න දෙයක් නැහැ. මරණ මෙරිච්චා. ඉන්නේ එතන. ඒක දෘෂ්ටිය කර බහැලා නෙමෙයි. තමයි යථාර්ථය දැකලා යථාර්ථයෙන් එහාට කරන්න දෙයක් නැහැ. ගණනක් හදන්න දෙනවා මේ ටික එකතු කරපන්කො. මේ පහේව පහ එකතු කරලා කීයද උත්තරේ කියපන් බලන්න එකතු කරන ක්‍රමෙන්න. ඉතින් ඒ ලාභයන් හදලා බලලා කියනවා පහතර පහ 25යි. නෑ බං 30යි. උඹ දන්නේ අපි ගුරුවරයාට මට කිව්වේ. උඹට වල මේ ගුරුවරයාට උඹ දන්නේ නැහැ. පහතර පහ 25යි. නෑ බං 30ක් එන්නේ ගුරුවරයාට වැරදිලා. කියන්නේ නැද්ද? නෑ නෑ අනිමි රුපියල් ලක්ෂයක් උඹට දෙන මේ පොතේ දාර දෙනා පුතේ. පසාර පහ 30යි කියලා කියපන් ඊට පස්සෙ. උඹ කියනවා පසාර පහ 30යි කියන්නේ නැහැ. හැබැයි පසාර පහ 25මයි මන් දාන්නේ. උත්තරේ ඔබ නේද? ඒක වෙනස් කරන්න බෑ නෑ. යම් කිසි ක්‍රම හතාවකින් යමක් දැකනම්. ඒක කාගේවත් සල්ලි වලටවත්. කාගේවත් කියමනකටවත් බය කරන ලබ. ඒක ඒ ආපු අවබෝධය වෙනස් කරන්න බෑ. මෙන්න මේ වගේ ධර්මයේ තුලින් යම් අවබෝධයක් ලැබුණා නම්. ඒක හේතුඵල න්‍යාය ධර්මයට එකඟ නම්. කාටවත් ඒක වෙනස් කරන්න බෑ. මෙන්න මේකට කියනවා දහමහ පහළ වුණාම පාපත්තේ රහිතයි. අනුන්ගේ ආධාරය ඊට පස්සේ අවශ්‍ය නැහැ. යා වෙනස් කරන්න කිසිම ක්‍රමයක් නැහැ ලෝකේ. ඒ ලැබුව අවබෝධය නැති වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ධර්මයේ තුලින් මේ විමසලා මෙතෙන්ට එන්න ඕනේ. මේ කර්ම විපාකයක් දෙනකොට ඉතින් අපි දැනගන්නවා විවිධාකාර කර්ම කරලා තිබිච්ච හැටි. ඒවා විවිධාකාරී විපාක වශයෙන් එනවා. මේ කරාපුදියට තියෙන එකම ක්‍රමය මොකද්ද? මෛත්‍රී සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයෙන් කටයුතු කරන යමක් නැත්නම් ඒදිය කරමින් සියලු සත්වයින්ටම ඒ මෙතිද පතුරවන එකයි. තමන්ට පුද්ගලික වශයෙන් යම් කිසි පුද්ගලයකින් විශේෂයක් එනවා නම් කරන්න තියෙන එකම දේ මොකද්ද? කරපු කර්මයේ බලවත්කම කොච්චර දන්නේ නැක ලෝතුරා බුදුරන් වහන්සේ දන්නේ මේක මෙච්චර කාලයක් ගෙවිලා ඉවරෙන කර්මයක් වුම කරලා දින උඹට බල දෙන්න පටන් ගත්තේ කියනවනම් ඒක දකින්න ලෝතුරා බුදුපියාණන් වහන්සේ නමක් පමණ අනාවරණ ඥානෙයි. ඒක අනික් රහතන් වහන්සේ නමකටවත් දිවස් ඇති රහතන් වහන්සේ නමකටවත් ඒ ඥානෙ නෑ. මේක කොච්චර කාල බල දෙයිද? මේක ප්‍රමාණය කොච්චරද? කොච්චර බල දීලාද? තව කොච්චර ඉදිරියට ඉදිරිය තියනවාද? ඒක දකින්න අනික් කාටවත් බෑ. හැබැයි එක දෙයක් තියෙනවා. යම්කිසි කර්මයක් කෙරුවා නම් කාට හරි කරපු අවැඩකින්. ඒ අවැඩ කරපු කෙනාට මම කරන්න තියෙන්නේ මොකද කියන්නේ මිදෙන්න නම් ඔහුට මම කළා වූ අවැඩ ඉක්මවා යන වැඩ කරන්න ඕනේ. යහපත් දෙයක්. එහෙම කරගත්තොතොර වන්දියේ ගෙවෙනවා. නැ වන්දියේ ගෙවන්න තියෙන එකම ක්‍රමය මොකද මම දන්නේ නැහැ. මම කාප පාප කර්ම කළා. ආත්මයව ගණනක එහා ඉදන් කරගත පාප කර්ම කාට මොනවා කළාද උන් කොහේ ඉන්නවද මම එකක්වත් දන්නේ නැහැ. ගෙවන්නේ කොහොමද? සියලු සත්ත්වයන් අතර ඉන්නානේ කොහේ හරි. සියලු සත්ත්වයන් නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා කියන මේ දැනීම කවංකව කිරුණා මගේ වැඩේ හොද කරගන්න නෙමෙයි. ඇත්ත වශයෙන් මේ ලෝක සත්‍යය විඳින දුක දැකලා මම විතරක් නෙමෙයි සියලු ලෝක සත්‍යය මේ දුකෙන් පෙළෙනවානේ. කවදා හරි ලෝක සත්‍යයට යථාර්ථය වැටුණා මේ දුකේ සියලු සත්‍යය නිදහස් වෙනවා කොච්චර සාන්තද? මට වාගේ මේ හැමදාක් නෙමෙයි. මම බේරුණා අනිකා දුක් විඳිනවානේ. අනිකාත් මේ හැමදාම ලබා ගත්තා නම් මම නිදහස් වෙනවා වගේ අනිකා නිදහස් වෙනවා. ඔවුන් අනන්ත සංසාර දුකෙන් නිදහස් වීම කොච්චර හොඳද? මෙන්න මෙහෙම දයනුකම්පා හැඟීමක් ඇති වෙන්න පටන් ගත්තා නම් ඒ හැඟීම වෙනස් කරන්න බැහැ. හැඟීම ඇති වෙන්නේ සත්‍යය තුලින්. සත්‍ය අනුකම්පාවත් තුලින්. ඒ අනුකම්පාව යමෙකුට ඇති වුණා නම් ආපහු යන්නේ නැහැ. මෙන්න මේක විශේෂය. ඒ නිසා තමයි අප්‍රමාණ මෛත්‍රිය කියන්නේ. ඒ හිඳ ඇති වුණොත් ඇති කරගන්නයි අමාරු. ඇති වුණාට පස්සේ ආයි නැති කරගන්න බැහැ. ඒ තරම් බලවත්. මෙන්න මේ හැඟීම ඇති වුණා නම් යම් කිසි කෙනෙකුට ඔහු කරන්නා වූ මෙත්තා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තුලින් අප්‍රමාණ ලෝභ සත්‍ය ඉන්නේ මේ සිත සාන්තිය සල්දන. මගේ වරදක් අවැඩ සිද්ධ වුණා නම් එයයි කෙබඳු උපතේ කෙබඳු භවයේ කිරියත් මේ සාන්තිය විහිදලා වැදිරලා පිහිටලා. ඔවුන්ට යහපතක්ම වේවා. මං අතින්නම් මින්පසු කිසිම සත්‍ය වල අවැඩක් නොවේවා, අසාධාරණයක් නොවේවා. මේ අවැඩ අසාධාරණය කියන එක මේ තරම් දුක්ඛිතයි. තමන්ටත් විනාශයක්, ලෝකයටත් විනාශයක්. එහෙනම් මගෙන් එහෙම දෙයක් ඉර කොහොමවත් නෑ ලැබේවා. මගේ හිත කය වචනේ ඒක ක්‍රියාත්මක කරලා මං ඉර තියන්නේ නෑ. මෙන්න මෙහෙම හැඟීම් ගන්නකොට ඒ ගුණේ මතුවෙලා එනවා. එහෙම කටයුතු කරගෙන යනකොට මේ කර්ම විපාක වලට තරම් තියෙන ප්‍රතිකාරණ වශයෙන් යම් විසඳෙන හරියක් තියෙනවා නම් විසඳෙයි. විසඳෙන්නේ නැති හරියක් තියෙනවා බුදුරජාණන් වහන්සේලා පළ දෙවි කර්ම 12ක් තිබුණානේ. 14කින් 12ක් උන්වහන්සේම දේශනා කරලා තියෙනවා වෙච්ච හැටි. එහෙනම් ඒ වගේ පළ දෙන හරියක් තියෙනවා පළ දෙවි එක කරන්න බෑ. මොකද බලවත් නම් අධික බලවත් නම් ඒක කවදා හරි පළ දෙනවා හරියක් තියෙන පත්තල පිරිනුවම් පාණී සෙල්ලන. එහෙම හරියක් තියෙනවා ඒක එන්න පුළුවන්. එම් ගෙවෙන හරියක් තියෙනවා නම් අර විදිහට ගෙවිල යනවා. ඒකයි කාරණා. මම අපිට කරන් දෙන්නේ යහපත් දේ කරමින් මගේ සසවේදී අනාදී කවදා හෝ පලං අවිරකට අසාධාරණිත ගෝචර වෙච්ච ලෝක සත්වයේ කැත්නම් ඔවුන්ට අද මේ මං මේ කරපු යහපතේ සාන්තිය විහිදිලා බැටලා බීලා සුඛිතම විද භාවයටපත් වේවා. ඔවුන් යහපතේ පිහිටාව. අන්නේ හදවත් විරි ඉදිරි යන අවංක හැඟීමෙන් අන්නේ අදහස විහිදවලට පතුලවල කොට ඒ සත්වය කොහේ හිටියත් ඔවුන් කරා විහිදිලා යනවා. ඔබතාව පුදුරන්න හදි දේශනා කළේ උන්න මේ උදකං වට්ටන් යතානින්න පවත්තති ඒව මේව ිතෝ දින්න වේතාන උපකප්පති මේවා මේ වසින්නා මේ ජලයේ මේ මොහොත කෙලවර කළා යන්නේ ගිහි පිහිටන්නේ යම්සේද ඒ වගේ මේ කරන්නාව පින්පෙත් දෙන පින්පෙත් ඕ කොහේ හිටියත් උන් කරා ගිහි පිහිටන මේ ධර්මතාවය යතා වාරී වහා පුරා පරිපූර්ණි සාගරං ඒව මේව ිතෝ දින්න වේතාන උපකප්පති මේ වසින්නා මේ වැහි ජලයේ වැව්වේ පුරවාගින ඇලදොල ගංගා පුරවාගෙන මුහුද කරා යන්නේ යම්සේද ඒ වගේ මේ හදවත් පිරිත්‍රිල සකස් කරත් මේ මහා පින අපේ ඥාති හිතාචින් දී කියලා අනුවදන් කළා නම් ඔවුන් කරා ගිහින් පිහිටරු මේක තමයි ධර්මතාවය අපි දැනගන්න ඕනේ ඒ සිද්ධි වැස්ස දන්නේ නැහැ මුහුද කොහෙද තියෙන්නේ මම මේ වහින වැතර මුහුදට යනවාද වැස්සර දැනගන්න ඉඩක් නැහැ වැව්වේ දන්නේ නැහැ මම මෙච්චර ආවහම පිරලා ඉතිරි වෙනවා කියලා නමුත් පිරුණාට පස්සේ ඉතුරු වෙන එකයි වෙන්නේ ඇලදොල ගංගා දන්නේ නැහැ මේ වතුර මොහොත කරා යන ගමන් මම මේ කරන්නේ මොහොත කරා ගෙනියනවා කියලා දන්නේ නැහැ ඉවුරු දෙකේ රහුවෙච්ච වතුර වල ධර්මතාවය මොකද්ද පහත් පැත්තට ගලාගෙන ගිහිල්ලා පිටියේ විතර පිහිටනවා ඒ වගේ යම් කිසි කෙනෙක් අරමුණු කරලා හිටන් මොහොත මේ යහපත වේවා කිව්වොත් ඔන්න ඔය ධර්මතාවය යන ක්‍රියාත්මක කළා ඒ ශක්තිය ගිහිල්ලා පින්න අපි දැනගෙන ඉන්න ඕනේ ඒ සත්‍යය කොහෙද ඉන්නේ මොකද කියලා ඉතින් ඒ නිසා අපින් අවදා කසාදානයක් වෙච්ච යම් සත්ව කොටසක් කොහේ හිටියත් මම අත කරගත්ත මේ මහා පුණ්‍ය වාසනා කුසල වාසනා ඕ කරා විහිදී බැදී පිහිට මේකට යහපත වේවා. දැන් ওই ටික අනික් කහ කරගන්න දන්නේ නැති නිසා මම ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් මෙතෙන්දි කරවල. මොකද මේ අඩ පිළිකර ගහලා මේ පූජා කරගත්ත. කසාදේ හරියන්නේ. සස්තාව හරියන්නේ. ඉඩම යුණා ගන්න. ප්‍රධාන පරමාර්ථය එච්චරයි. නමුත් මම ඒක නවත්තලා නෙමෙයි මේක අනුමෝදලා කරා. ඒකත් ඇතුළත් කරලා හිටන් ඒ ඉන්න පරම්පරාවලත් තිබෙනවා යහපත සාන්තියට ආශිර්වාද කරලා එයාගේ මියගේ හතර ඉතින් හතර වර්ගයේ ඥාති පරම්පරාවත් අනාදි සසරේ පටන් සහ සම්බන්ධුනා යම් ඥාති හිතාසින් ඇද්ද හිටියද ඒගොල්ලන්ට ආවෙන සාදර කිරිච්ච පිරිස ඔයගේ ඉන්නේ ඒ ඇටත් මේ විහිලා පැතිලා පිටඳ කියලා සාදුකාරයක් දෙන්න කියලා අනුමෝදන් කරවනු එහෙනම් දේශකයාගේ පැත්තෙන් මොකද කරින්න ඕනේ ඒ කොටස මෙතන ඉට වෙන නිසා අර අමනුෂ්‍ය පිරිස වලට ඒ වාසනාව ලැබුණාම ඒ මාධ්‍යින් නැගින්නාව පින කුසලයේ බලවත් වෙන එක ගිහිලා වදින් වැදුනට පස්සේ අපි දන්නේ නැහැ මොකද වෙලා තිබුණේ කියලා. අර ඒ බුද්ධලයා පින කරව බුද්ධලයාට ඒ කරගත්ත බින උපක්‍රම සීලීව අර පිළිගන්න කෙනා ප්‍රතිග්‍රාහකයාගේ මාර්ගයෙන් බලවත් වෙලා අර ඥාති හිත ඇතින් හෝ අපි අවිරස ආදර කරපැද්දී ගිහින් වීදබුගාම අර යෝගියෙ වෙච්ච යහපත ඔහුගේ වුණ අයහපත ඉක්මවා යන. අයහපතට වන්දි ගිය වෙලා ඉවරයි. මෙන්න මේකෙන් ඔහුට අපලයක් උපද්දරාවක් එන්න තිබුණා. ඒක වල කියනවා. මෙන්න මේක අපි හිං කළ යුතු අනාථ ලෝකයේද කළ යුතු මිනිස්සෙක් කියලා ඉන්නකොට කළ යුතු දෙයක් වෙන ඒ ඇයිට කවදාද දැන් බිඳෙන්න බෑ සමහරවිට අපිටත් අවිද කරලා අපි උන්ට අවිද කරලා මෙහෙම අවිදිලට මොනවා හරි වැඩියෙන් අවිද කරගත්ත එක භූතය වෙලා ඉන්න උපදින දෙනෙකුත් නෑ කරගන්න දෙයක්ුත් නෑ කර්ම ශක්තියේ ගෝචරේලා අර කුලකට අහුවෙච්ච පණ්ඩලා පතර කරන්න දෙයක් නෑ කුල ගැන පැතර යනවා වාගේ ඔය භූත ප්‍රේත ආත්මවල ඉපදිනා වෙන කරන්න දෙයක් නෑ හිහාර ජීවත් වෙන්නේ නැහැ විරදාන් කරලා ජීවත් වෙන්නේ නැහැ හරි හම්බරේන උයලා පියා කාලේ ජීවත් වෙන්නේ නැහැ එහෙම රටාවක් නැහැ ඒලෝකවල කර්ම ශක්තියේ මොනවද ලැබිච්චේ කොටු කවෙන් අල් ලැබුණේ කොටු කව වෙන කන්ද එකක් නැහැ නම් බඩගින්න කොටු කව කාලා ජීවත් වෙනවා හිඳුල්ලා කණ්ඩා හමුනේ කාණුවක් ලේව කන්ද එකක් නම් දැක්කේ කර්ම ශක්තියේ කාණු විදින කුණ ලේව කාලා ජීවත් වෙනවා මොනවා කරන්නේ බඩගින්න ඊටවල අල්ලු පිනක් කරලා තිබුණා පින්න පහල වෙච්ච දෙයක් තියෙනවා කොහේ හරි ඒක ඒකෙන් ජීවත් වෙනවා සමාහලට එහෙම අයිට හම්බෙයි ওই දේවාල හදාගෙන කලතුරු වට්ටි කැවිලි වට්ටි අරවා මේ හදලා ඉතම බොහොම සුද්ධත්වෝ ගිහින් තියලා ඉතම කුයි ගන්න දෙක අහන්න ඒකවත් හම්බෙයි අර විනා කරලා තිබුණාට කර්ම ශක්තියෙන් මෙහෙවිලා මිනිස්සු අතරින් හරි එහෙම එකක් පරිභව කරන්නේ එයා එහෙකින් හරි ජීවත් වෙයි හැබැයි කවුරුත් මේ මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු වගේ උපක්‍රමශීලීව ජීවත් වෙන ක්‍රම ඒගොල්ලන්ට නැහැ දෙවියන්ටත් නැහැ භූත ප්‍රේතාදීන්ටත් නැහැ ලැබිච්ච පුණ්‍ය වහිමින් හෝ ඒ ශක්තිය ලැබුණකින් ජීවත් වෙනවා මිස ඒ අය ජීවත් වෙන්නේ නැහැ උපක්‍රම තීලිව හරි හම්බ කරලා. එහෙම ක්‍රමයක් විපාක ලෝකයේ අතුල නැහැ. ඉතින් ඒ නිසා ඒ අය අද අසරණයි. මනුස්ස ලෝකයේ ඉන්න කෙනෙකුට තමයි ඔය වැඩේ කරලා පින් පින් දෙවන්න පුළුවන්. ඒකට උන්ට හේතු වාසනා තියෙනවා නම් ලබා ගන්න හේතු වාසනාවෙන් ඒ යහපත ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා ඒ නිසා මියගිය ඥාති හිතයිසින් සිහි කරලා. ඒ අයට මෙහෙම දන් දෙනවා නම් ඒගොල්ලෝ සිහි කරලා කෘතෝපකාර සලකන ගුණ සිහි කරලා උපකාර සිහි කරලා එහෙම කරනවා ඒ මිනිස්සේ උතුම්ම යුතුයකමක් කියලා පෙන්නනවා. ඒ මියගේ ඥාති හිතාසීන්ට ඒ විදිහට පුණ්‍ය ආනුභෝදනා කරන එක දන් දීලා. ඒක ඉතාම උතුම් දෙයක් කියලා පෙන්නනවා. ඒ වෙලාවේ සිහි කරන්න කියලා පෙන්නනවා. වැලි කෙලියේ පටන් පුංචි කාලේ මාත් එක්කලා එකට සෙල්ලම් කරපු එකම මේ මැරිලා ගියා මගේ යාළුවා. එහෙම සිහි කළා. ඒ යාළුවා කරේ තියෙන ගුරු ඒ ඒ සිහි කරලා ඒ යාළුවාටත් මම මේකන වින ලැබේවා කිව්වත් ඒක ලැබෙනවා. ඔහුටත් ගන්න හේතු තියෙනවා. අන්‍යම සහ සම්බන්ධයක් තියෙනවා. ඒ සහ සම්බන්ධතාවය නිසා ඥාති හිතයි සීන් සඳහා ඥාති මිත්‍රාදීන් සඳහා පින්පෙත් දෙවන්න පුළුවන් කිව්වෙත් ඒක. ඥාතිින් මෙන්න ඕනේ. තමන්ට උදව් කළ කෙනෙක් උපකාර කළ කෙනෙක් මරණයට පස්සේ. මට මෙහෙම උදව්වක් කරලා තියෙනවා. ඒ බුද්ධිලා ඉන්න කාලේ. ඉතින් මගේ උපකාරට කරපු වාර මට දැන් ඒ මිනිහා මැරිලා. ප්‍රතෝපකාරයක් කරන්න. එහෙනම් මං අද මේ කරන බින ඔහුටත් පුණ්‍යානුමෝදනාවක් වේවා. පින්පන් රැක් වේවා. අනුමෝදන් කරන්න පුළුවන්. ඔහුට ලැබෙනවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඊයයි ඒකෙන් ජීවත් වෙනවා. ඒතකොට අපි ඉතින් කරපු දෙයක වටිනාකම තියෙන ඉතින්. නැති බැරි වෙලාවට තමයි උදව් දෙන එකත් ආපහු දෙන උදව්වට ප්‍රතිපාහාරය ආපහු දෙන උනත් වටින්නේ. දැන් කෙනෙක්ගෙන් කීයක් හරි උදව්වට කෙනෙක් දීලා තියුණා. පුංචි කාලේ ඉගෙන ගනින් කියලා හිටන් පොතපතක් අරන් දීලා තිබුණා. දැන් යා ඉන්නවා පොඩිපදියෙක් වෙලා දුන්න කෙනා. මට පුංචි කාලේ පොත් අරන් දෙන්න ආවල් මාම ආවල් බාපා නේන ආවල් එක්කන මට මෙහෙම උදව්වක් කළානේ. මමත් එයාට උදව්වක් කරන්න ඕන කියලා රුපියල් 1000ක් ගිහින් දෙන්න. හැබැයි පොඩිපදියට රුපියල් 1000ක් ගත්තා. ඔන්නක තියාගෙන ඉතින් උඹ හොඳයි කානේ. උඹ දන්නේ කළගුණ දන්නවනේ මට ඉච්චරයි යෝනි. කොහොමත් කියලා හිටන් ගාම්භීර වචනයක් කියලා නිකන් ඉන්න. අර පොඩිපදියට අර එදා කරපු පොත අරන් දුන්න එකට උදව් වශයෙන් රුපියල් 1000ක් ගිහින් දුන්නට වැඩක්. නමුත් එදා පුතාපතා කරන් දීලා හරි ඉගෙන ගන්න උදව් කරපු එක නම් අන්ත ඉගෙන සත්‍යෙට වැහලා ඉන්නවා. කර කියාගෙන දෙන්නේ එදා වේල කණ්ඩායම් නැත් අතර කල්පනා කරලා දැන් මම හිත මොකද කරන්නේ. හරි වැඩේ මට උනේ ඒ කාලේ පුළුවන් කරන්න මම එක එක නාටක කළා පොත්පත් අරන් දුන්නා අරම යක ළමින්ට කියා දුන්නා. ඉතින් දැන් ඉතින් කරන් දෙයක් නැහැ මරත් මේ බැඩ රසාවක් නැති වෙලා ගියා හරි වැඩේ උනේ. ওই වෙලාවකදී අර ක්‍රෝගුණ සලකන්නේ එක නම් රුපියල් 1000 ගිහින් දෙනකොට පෙතර වෙන හැකියි. මොකද නෑ නිදානියක් හම්බුනා වගේ නෝ. අපොච්චියේ ලොකු දෙයක් මේ වෙලාවේ රුපියල් 1000ක් මට ලැබිච්ච එක. අනේ උඹලා ඇත්ත වශයෙන් උඹලා දෙවිවරු වෙන්න වටිනවා. උඹට ඒ පුංචි උදව්ව මතක තියලා අපි මෙහෙම කරා නම් කියලා විශාල හැඟීමකුත් ඇති වෙනවා. අර රුපියල් 1000ක් ආවත් තා දෙයක ආකාර දෙකක් වෙනවා. නැටි බැරි වෙලාවට දෙන රුපියල් 1000 මහා ලොකු දෙයක් වුණා. ඒ පුදුලා කෝටිපතියෙක් වෙලා ඉන්න එලා රුපියල් 1000 දුන්නේ ඒ විනාට විතරම සොච්චමක් වුණා. ඒක වැඩකුත් නෑ ගන්න තරම් දෙයක්කුත් නෑ යාළුවා නාකම. අන්න නැටි වෙර වෙන. මේ මිනිස්සේ කියලා හිතලා නැටි බැරි වුණාට වැඩි අන්ත තත්ත්වෙට වෙලා භූත ප්‍රේතයෝ ඉන්නේ. මේදී ඔක්කොම ලෝකං කෙලිකං ඔක්කොම කරගෙන තණ්ණිකං කරගෙන ඉඳලා හිටා මෙහෙදි මේ මස්ක්ලේකයි වැරිලා ගියාට පස්සේ ඔය භූත ලෝකේනේ പ്രേත ලෝකේනේ ගියාට පස්සේ තනිකර කර්ම ශක්තියේ පිළිසරණ නිසා කර්මයෙන් ලබා දෙන ආහාරය හෝ පහසුකම් පිළිසරණ ඇරෙන්න තමන්ට කිසිම හැකියාවක් නැහැ උපක්‍රමශීලීව යමක් හරි හම්බ කරගෙන හරි අමුතු විශේෂ සුඛයකටපත් වෙන්න. මෙන්න මේ වගේලා තනිකර අනාතයි. මෙන්න මේ වෙලාවේ යම් කෙනෙක් උපකාරයට කෘතෝපකාරය සලකලා ඒ ඇයට යහපතක් කරලා දුන්නොත් ඒකේ වටිනාකම අසීමිතව සතුරු වෙන දෙයක්. මෙන්න මේක විශේෂයෙන් ණය ගෙවෙන්න හේතු වෙන අවස්ථාවක් වෙනවා. මොකද ඔකට යම් කිසි දුකක් කරදරයක් ඇති කළා නම් අපි අද වැල්ලා ඉන්න අනිත් අනාථ වෙලාවේදී ඒ දෙන යමක් ඇතනම් උදව්වක් ඇතනම් ඔහුගේ සතුට අපි ඇති කරව දුක ඉක්මවාගෙන සතුට බවටපත් වෙනවා. එහෙනම් අපි ඉතින් දුන්න දුකක් ඇතනම් හිතේ තිදීවීමක් හරි තිබුණා නම් අපි අපේ පාඩුවක් කරලා තිබුණා අර දුක්ඛිත වෙලාවේදී දෙන්නා වූ දේ තුළින් ඔහුට ලැබෙන සතුට අර ඔහුට කරපු අපරාධයට අනුපාඩුවට ඒ වගේ 10000 ගුණයක් වටිනා යහපතක් කරලා දීමේ වන්දි ගෙවුවා වෙනවා. මෙන්න මේ නිසා අර පාප කර්ම ගෙවෙන්න හේතු වෙනවා. ඉතින් අපි බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් මොකද බුදුදහම කියන කාලෙක සිහිනෝණක් ඇතුව ඥානවන්තව ප්‍රඥාවන්තව කටයුතු කරලා යථාර්ථය තේරුම් ගන්න පුළුවන් විලාසෙදී ත්‍රිවිධ රත්නයේදී චිත්ත ප්‍රබෝධයේ ප්‍රසාදයේ වතු පෙරගැදීම කරන්නා පින අසීමිතයි. ඒක සියල්ලන්ටම කරගන්න බෑ ගුණ දැක්ක කෙනාටයි අසීමිත පිනක් ගොඩ නැගෙන්නේ හිය කරන මොහොතක. ඉතින් ඒ සෝතාපන්න පුද්ගලයේ බුදුගුණ සීකලොත් එහෙම ලැබෙන පිණේ අසීමිතත්වේ. ඒක අවස්ථාවක බුදුරයන් වහන්සේ මුල් කරගෙන ආනන්ද හාමුදුරු කියපු වදනයකින් ඔප්පු වෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නම සාමණේරයන් වහන්සේ නමකට පුණ්‍යානුමෝදනා කරන වෙලාවකදී අනුමෝදනාව කරන්න ගියනම් අනිත් මහතෙරුන් වහන්සේලා කිව්වා. ස්වාමීනි දහසක් සක්වලට හැඳින්ද මේ සක්වලට හැඳින්ද දසදහස සක්වලට හැඳින්ද කරන්න ඕනේ. දසදහස සක්වල දැහෙන කරන්න කියලා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා දසදහස සක්වල දැහෙන පුණ්‍යානුමෝදනාව කළා. දැන් මේක අහගෙන ඉන්න එක්තරා භික්ෂුන් වහන්සේ නම ආනන්ද හාමුදුරුව මේක දැකලා. ස්වාමීනි බුදුරන් වහන්සේගේ හිිරා. ස්වාමීනි ශ්‍රාවකයන් වහන්සේ නම දසදහස සක්වලට හිත තියලා අදිෂ්ඨාන කළා ඊට මේ ධර්ම මේ විදිහට පුණ්‍යානුමෝදනාව කරන්න පුළුවන්. මේ වදනේ හඟවන්න පුළුවන්. දසදහස සක්වල දිව්‍ය බ්‍රහ්මීන්ට දැහෙනවා. තථාගතයන් වහන්සේට කොච්චර පුළුවන්. ආනන්ද අසීමිතයි. නැවතත් ඒ ප්‍රශ්න ආනන්ද සීමා කරන්න බෑ. නැවත දුරාන්ලා දේශනා කරනවා. ස්වාමී උපමාවක් කියන්න බෑ. මේ ඉරහද දෙන්න ආලෝකයේ පතුලෝමි යන කක්ෂයක් තියෙනවා. දහසක් සක්වල ආලෝක කරගෙන යනවා. මෙබඳු වන්නා සක්වල දහහක් එකතු කරපුවාම චූලනී ලෝක ධාතුවක් කියනවා. අ දස දහසක්වල කියන එකට එහාට යන්නේ නැහැ. එබඳු වන්නා චූලනී ලෝක ධාතු පොඩි දහහක් එකතු කරපුවාම මධ්‍යම ලෝක ධාතුවක් වෙනවා. එබඳු මධ්‍යම පොඩි ලෝක ධාතු පොඩි දහහක් එකතු කරපුවාම ඒක මහා ලෝක ධාතුවක් වෙනවා. තථාගතයන් වහන්සේට අවස්ථාවේ මහා ලෝක ධාතුවට හොයින් එහාට පුළුවන්. තථාගත වලේ හිම එක. මෙහෙම කියන්නේ අනේ මම අද මේ අපවත්තාන කරන මට උපස්ථාන කරන්න ලැබිච්ච ලෞතර බුදු පියාණන් වහන්සේ කෙබඳු උත්තර ශ්‍රේෂ්ඨයේද මට කොච්චර වාසනාවද එවඳු උත්තරයන් වහන්සේ ළඟට මේ අපවත්තාන කරන්න ලැබීම. මෙහෙම වදනයක් කියනවා උදායි කියලා හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ කියනවා ආනන්දටි ඔබට පුළුවන් අනුගේ ලොකු කංග හලවල්ලා ඉතින් ඒකට සන්තෝෂයේ බුද්ධාමෙන්ද ඔබට මොකද පුළුවන්. මෙහෙම වදනයක් ඇහුවා බුදුරණන් හතර උදායි එහෙම කියන්න එපා. මේ ඇති වෙන මොහොතේදී ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදී ලැබිච්ච පිණේ තරම කියනවනේ සත් වතාව සක්විති රජ වෙනවා. සක්‍ර දේවෙන්ද දෙනවා. දෙදෙවලෝට අධිපති වෙනවා. සත් වතාව සක්විති රජකම ලබනා ලෝකෙට. තවත් අසීමිත වාර ගණනක් ප්‍රාදේශීය රාජනායකයෙක් වෙන්නත් වාසනාව තියෙනවා. මෙන්න මේ හා සමාන අසීමිත බලයක් තියෙන පිනක් මේ මොහොතේ නිබදෙවුණු. ආනන්ද මේ හිතපු හිතවිල්ලේ මේ කියපු වචන මාත්‍රේට. ඔය වචන පොඩ මේ චිත්ත ප්‍රහාදී නිසා ගත්ත අදහසේ කියපු වචන ලැබුණු පින ඔන්න ඔච්චරම බලවත්. එන එහෙම සුළුවේ හිතන්න එපා කියලා. හැබැයි ආනන්ද ඒවා විද විද ඉන්නේ නැහැ. මේ අධ්‍යාව අවසානයේදී පිරිනමන් පානවා හරි අතරපත් වෙලා කියලා. දැතර වෙතින් දකින්න තියෙනවා පිනක් හරස් වෙලා නැහැ නේ අරිහත් වෙයිද? පින නරකත් නැහැ. දැන් ඔබ දිනෙක මේ පින් කරන්න එපා හරි අතර වාදකයි සතර ගමට හිතින් එක පින් කරන එකට ඔය আদি වශයෙන් විවිධාකාර අදහස් ගන්නවා. ඉන් දකින්න ඕනේ මුලාවරපත් දෙන්නෝ ඒකෙන්. එනං ඉතින් ආනන්ද හාමුදුරන්ට පොඩ්ඩක්වත් බාධකයක් උනේ නැහැ. ඔච්චර මහ පිනක් ඔය පොඩ්ඩට හිරුණා තව කරපු අපපතන්න කොච්චර පින් සිද්ධ වෙද්ද ඇද්ද? එනං ඒ කරපු පින් වල විඳින්න ගියා නම් එහෙම කල්ප කාලාන්තරයක් විදලාව තිවර කරන්න බෑ. අසීමිතයි කරගත පින. හැබැයි උන්වහන්සේ ඒ අද්භවයේ අරිහත්ත්වයටපත් වෙනකොට කරගත පින පොඩ්ඩක්වත් බාධා වෙලා නැහැ. ඒ පින වාසේ උන්වහන්සේ ගියෙත් නැහැ. ඒ පින උන්වහන්සේට අරිහත්ත්වල බාධා කළෙත් නැහැ. උදව්වක් කරනවා මිස. එනං බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ උපනිශ්‍රේ වෙනවා. ආධාරයක් වෙනවා. පැවිද්දලත් පින ආධාරයි කියලා. නෑ පින විරුද්ධ වෙන්නේ නැහැ. සතර ගමට හේතු වෙන්නේ අවිද්‍යා දෘෂ්ණා දෙකයි සතර ගමට හේතු වෙන්නේ. පින් කියන්නේ අවිද්‍යා දෘෂ්ණාවකින් හටගන්න එකක් නෙමෙයි. ඔබ තේරුම් ගන්න. උඹ දෙනේ කයි වෙලා තියෙන්නේ. පුණ්‍ය කියන වචනේ සිද්ධ වෙන්නේ පිනවන්න සුදුසු දෙයක් කරපුවාම ඒකේ පිනක් තියෙනවා. මොනවාද පිනවන්න සුදුසු? තමන්ගේ තමන්ටත් අනුන්ටත් අවැඩක් නොවන අසාධාරණයක් නොවන යහපතට හේතු වෙන යමක් කරලා තියෙනවනේ. ඒකෙන් තමන් සතුටු වෙන්න පුළුවන්. හිත පිනවන්න පුළුවන්. මම මේ කරපු දෙය මෙතේ යහපත් කියලා. මෙන්න මේකට කියනවා පින් කියලා. පින හැදෙන්නේ එහෙමයි. එන රහතන් වහන්සේ පින් ඉවර කරපු කෙනෙක් කියනවා. පුණ්‍යභාව පහිනාස කියලා බෙන්නු. ඒ මොකද්ද වෙන්නේ? පිනවන්න තියෙනවෙන් ඉහළම පිනවීම කරලා ඉවරයි හතනවා. මොකද හතරේ වෙන පුළා ඉහළම සතුටු වීම. යම් දවසක මේ සියලු සංසාර දුකේ තදහටම කෙලවරද? ඒ අරිහත් ඵලයේ ලැබුණත්. ඔයිට වඩා මොකිට සන්තෝෂ වෙන්නේ? මේ ලෝකේ යමක් ලැබීමේ සතුටු වේද උපරිම සතුට තියනවාද? අරිහත් ඵලයේ නිසා සියලු සංසාර දුක් දුරු කිරීම කෙලවර කිරීමේ ලැබෙන සතුටට වඩා සතුටක් නැහැ. එහෙනම් සතුටේ උපරිම මුදුන් පෙත්ත මොකද්ද? අරිහත් ඵලයේ ලැබීම නිසා යම් කිසි බුද්ධලේ සියලු සංසාර දුකේ නිදහස් වෙන බවට ස්ථිර වුණාද? නැවත සතර ගමන සහමුලින් නැති වුණාද? කළ යුතු සියල්ල කරලා ඉවරයි. සැනසෙල්ල සඳහා විමුක්තිය සඳහා යමක් කළ යුතුද කරලා ඉවර නම් ඔයිට වඩා සන්තෝෂ වෙන එකක් ඉතුරු වෙලා නැහැ. පිනවල එකක් ඉතුරු වෙලා නැහැ. නැ පිනවීමේ උපරිමේ ලබලා ඉවරයි. පිනෝ පින ඉන්න දෙයක් උත් ඒකේ නැහැද? එදා එින් එහා කරන්න පිනක් නැති නිසා සාතන් වහන්සේගේ පින් ප්‍රහීනයි. එින් එහා කරන්න පිනක් නැහැ. ඉන් එහා පල්ලි හැව ඔක්කොම කරලා ඉවරයි. ඒ ඔක්කොම කලේ මොකදද? උපරිමය කරගන්න. උපරිමය සම්පූර්ණ කළාට පස්සේ තව පල්ලිය තියෙනවා. පින් කෑලි මිස තම තමන්ගේ ගොඩෙන් අහකට යනවා. පිරලා ඉතුරු නේවා මිස පිරලා පවතින තම මදිපාලුවක් සම්පූර්ණ කරන්න එකක් නැහැ. පිනෙන් පූර්ණයි. පිනෙන් පූර්ණ නිසා උන්වහන්සේ පිනේ සංඛාර ගොඩනගන්නේ නැති කින්නේ. සංඛාර ගොඩනගන්න තැනක් නැහැ. ගොඩනගන්නේ පූර්ණ කළා ඉවර නිසා. පාපී ඉවර කළා ඉවරයි. එන පාපී සිද්ධ වෙන්නේ ඉඳලා. එයා පුණ්‍ය පාප පහින කිව්වා යකි. පින් පාප ප්‍රහීන වුණා කිව්වන්නේ ඒකයි. නමුත් අද පින් කරන්නේ රහතන් වහන්සේ කියලා මෙහෙම කතාවක් කියලා මේ මිනිසු පිනට අතෛරය කරන පිරිසක් ඉන්නවා. මාර්ගය පින් කරන එකක් නෙමෙයි, නිවන් මාර්ගය කියන්නේ පින් මාර්ගයක් නෙමෙයි, මේ ආදි වශයෙන් කියලා ඒ වගේ මිනිසුන්ට විශාල මුලාවට දාන. බුදුරන් වහන්සේ ඔතනක පින් වෙන පින් කරන්න එපා කියලා, පින් බාධා වෙනවා කියලාවත්, පින කියන්නේ රාගය කියලාවත් එහෙම එකක් පින්නේ. පින කියන්නේ හොඳ වැඩ. හොඳ වැඩ බුදුරන් වහන්සේ ලෝතුරා බුදු විරහත් කළා. දැන් දස පුණ්‍ය ක්‍රියාවලි සිද්ධ වෙන්නේ පින් කියනවා. දානේ, සීලේ, භාවනාව, පින්දීම, අනුවදා කිරීම, වන ඇහිීම, වන දෙසීම, විදිය යුත්තන් පිදීම, වදාවත් කිරීම, ඉතින් මේ ආදි වශයෙන් දෘෂ්ටිය ඍජු කිරීම මෙහෙම කියලා පින් ක්‍රම 10ක් තියෙනවා. දැන් ක්‍රියාවට කරනකොට රහතන් වහන්සේලා එකතිලා ධර්ම සාකච්ඡා කළා නැහැ. ධර්ම දේශනා කළා නැහැ. ධර්ම දේශනා කිරීමේ බුදුරජාන් වහන්සේ අග්‍ර වුණා, අග්‍රම තේත්ත. ඒක ඊළඟට ඒ දේශනා කරපු ධර්මයේ විග්‍රහ කිරීමට සරියුත් හාමුදුරුවෝ අග්‍රයි. දේශනා කරපු දහම වැරියයි අරිහත්ත්වයටපත් වෙන සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. ධර්ම දේශනා කිරීම දස පුණ්‍ය ක්‍රියාවේ එකක්. ඉතින් ධර්ම දේශනා කිරීම කරලා නැද්ද? පුණ්‍ය ක්‍රියාව කරලා තියෙනවා. බණ අහලා නැද්ද? එක්කෙනෙක් කියන අනිකෙන අහනවානේ. රහත් වෙලාද බණ අහනවානේ. අරිහත් වුණා හතේලා. යාත්ම සුඛය හේරේ. බණ අහන එකත් පුණ්‍ය ක්‍රියාවක්. වතාවත් කරන බුදුරන් වහන්සේ කොච්චර අපපස්සන වතාවත් කරනවා. ඒ ක්‍රියාවත් ඇරියද? වතාවත් කිරීම බුදුන් වතාවත් කිරීම ඉහළම පුණ්‍ය ක්‍රියාව. මම පුණ්‍ය ක්‍රියාවත් ඇල්ලලා නැහැ. නා පුඤ්ඤපා පහිනස කිව්වා පුණ්‍ය ක්‍රියාවත් ඇල්ලලා නැහැ. ඉන් ධර්මයට අනුව තෝරා ගන්න ඕනේ. නා පුණ්‍ය ක්‍රියාව එකක්. පුණ්‍ය අභිසංකාර තව එකක්. අභිසංකාර කිනේ ක්‍රමයක් තියෙනවා. යම්කිසි බුද්ධලේ ලෞකික සැප සම්පත් බලාපොරොත්තු වෙයි ඒ හිකර හිත තියාගෙන ඒ බලාපොරොත්තුෙන් යම් කිසි හොඳ දෙයක් කරනවා නම් විපාක වශයෙන් ඒක බලාපොරොත්තු මෙන්න මේකට කියනවා පුණ්‍ය අභිසංකාර කියලා. කොරණගෙනවා කියලා. එන රහතන් වහන්සේ කවදාවත් මතු පෙරපත් බලාපොරොත්තු වෙයි මතු ආස්වාදය බලාපොරොත්තු වෙයි පින් කරන සිතක් නැහැ. ඒසම උන්වහන්සේට පුණ්‍ය අභිසංකාර නැහැ. මතු බලාපොරොත්තු වෙයි සැප බලාපොරොත්තු වෙයි කරනව කටයුතු උන්වහන්සේට නැහැ. ඒ නිසා උන්වහන්සේ පුණ්‍ය අභිසංකාර නිරෝධයි කියනවා. පුණ්‍ය පාප අහිනස කියන්නේ හේතුව ඒක. අපුණ්‍ය අභිසංකාර උන්වහන්සේට කරන්න හේතුවක් නැහැ. මොකද ලෝභ මූල, දේශ මූල, මෝහ මූල තුනම නැති නිසා උන්වහන්සේට අභිසංකාර ගොඩනගින්න විදිහක් නැහැ. පාපේ අපුඤ්ඤ අභිසංකාරක් නැහැ. නะ පුඤ්ඤමාව පහිනස කිව්ව ඔය හේතුවයි. නැවත ඔබ වරද්ද ගත්තාම රහතන් වහන්සේ පින්පව් දෙක මත ඇල්ලලා ඉන්නේ. එහෙනම් උඹලත් පින් කරන්න එපා. ඒක නිවන් වාගේ නෙමෙයි. ඒක එකන හදාගත්ත මග මේ විදිහට බල කියන්නේ කියොත් ඒක ලොකු අමාරුවක වෙන්නේ. අදත් මෙහෙම කියලා බෞද්ධයෝ මුලාවටපත් කරනවා. පින් කරන එකෙන් අයින් කරනවා. ඉතින් ඒක හරි භයානකයි. මේ කර්ම විපාකදී මේ පිළිබඳ මේ විදිහට දකින්න ඕනේ. යහපත් දෙයක් කරන යහපත් ප්‍රතිඵලයක්, අයහපත් දෙයක් කරන අයහපත් ප්‍රතිඵලයක් කරපු ආකාරي විපාකිනවා. ඉතින් විපාකෙ ඉන්න නම් ඊට අවශ්‍ය පරිසරය ගොඩ නැගෙන්න ඕනේ. වැඩි හරියක් තියෙන්නේ ආනන්තරික පාප කර්ම ඇරෙන්න. අනිත් පාප කර්ම වලට පරිසරය ගොඩ නැගිලා තමයි ඒ විපාකයේ පල දෙන්නේ. අවශ්‍ය පරිසරය ගොඩ නැගුනේ නැත්නම් ඒ විපාකයට අවශ්‍ය කරන උපනිසිරේ නැහැ. උපනිෂදේ නැත්නම් ඒ කර්ම විපාකයක් නොවෙත් එන්න විදිහක් නැහැ. හොඳ හෝ නරක දෙකට අපි ජීවිතේදී අවශ්‍ය පරිසරයේ හැදුනොත් හැදිච්ච එකට අනුකූලව තමයි අර විපාකයේ ඇදලා එන්නේ. ඉතින් ඒ පරිසරයේ හැදෙනකොට අපි හිත මේකට හැඩ ගහලා හිතේම චේතනාවකින් හැදෙන දෙයක් නැහැ. පරිසරයේ හැදුණා නම් ඒකට අනුකූල විපාකයට මගේ පෑදෙනවා. ඒකට සමහර වෙලාවට තමන්ගේ පිරිසගේ පරිසරයේ හැදෙන්නත් පුළුවන්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. බාහිර පිරිසකින් හැදෙන්නත් පුළුවන්. එහෙනම් ලෝකෙ ඇතිවෙනා ලොකු විපර්යාසයක් නිසා, මහා සාගතයක්, ඉදෝරයක් නිසා, මහා ජල ගැල්මක් නිසා මේකෙන් ඇතිවෙන පරිසර ස්වභාවයත් විපාක පරිසරය ගොඩනගන්න අවශ්‍ය කරන පසුතලයක් වෙන්න පුළුවන්. අන්න කොහොමයි පසුතලයක් ගොඩනගිච්ච වෙලාවක අර හොඳ හෝ නරකට ගොඩනගිච්ච පසුතලයේ තුලට ඒ කෙරිච්ච පාප කර්ම ඇදලා එනවා. අනන්ත කරව පාප කර්ම කර්ම ගබඩාවේ තියෙනවා. සූසු වෙලාවට ඇදලා එනවා. ඉතින් ඒකදී අපි හැම වෙලෙම අපේ පරිසරයේ හිතෙන් කයෙන් වචනයෙන් සුද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන්න කටයුතු කර ගන්න. එතකොට ඒකට ගැළපෙන එකයි ඇදලා ඉන්නේ. තමාගේ හිත දමනය කර ගන්න ඕනේ, සුදුසු පරිසරය සකස් කර ගන්න ඕනේ. ඒ කාරණා ඔක්කොම එහෙම තියෙනවා නම් ඒ විපාක ඇති වෙන ඒවා බේරා ගන්න ක්‍රම ඇති වෙනවා. ඒකයි කාරණා. යහපත් පරිසරයේ තමන් තේරුම් ගන්න ඕනේ. යහපත් පරිසරයේ තේරුම් අරගෙන ලෞකික වශයෙන් යහපත් කියන වචනේ නෙමෙයි හැම පැත්තෙම ඒක. අලෝභයෙන් යුත් පරිසරයක්, අදේශයෙන් යුත් පරිසරයක්, අමෝහයෙන් යුත් පරිසරයක්. තමා හදා තමා අවට සමාගි පිරිස. ඔයිට අනුව හඳුරවාගෙන සම්මයා ප්‍රයෝගයකින් නැත්නම් යහපත් වන ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන හැඩගහ ගන්න පුළුවන් නම් බොහෝ කර ගිරිච්ච කර්ම විපාකයන්ගේ අපි කර ඇදීන අවස්ථාව නිති කර ගන්න පුළුවන්. ඒ කර්මයන්ගේ යහපත් පුණ්‍ය කර්මයක් කියලා තිබුණා නම් ඒ යහපත් වනා ගුණේ කටික වෙනට ඒව ඇදලන්නේ විපාක අවස්ථාව එනවා. ඒ ලයි සතර කරලා පුණ්‍ය විපාක ඇදලා එනවා. පාපින් හේතු කාටගෙන ලෝභ දේශ මොහ චරිතයක් අරගෙන කඩේ ගලා නම් ඒ පරිසරය ගොඩ නැගුවා නම් සතර කරලාද ලෝභ දේශ මොහේ කරගත් පාප කර්මයන්ගේ විපාකයන් හේතු කරන කර්මය ඇදිලා එනවා. ඉතින් ඒ නිසා කර්ම විපාක වලක් ගන්න පුළුවන් ওই ක්‍රම දෙකේ. 100 100ක් බෑ. අර බලවත් මේ වැරෙන්න අනිකවා වලක් ගන්න පුළුවන්.